සෑහෙන වේලාවක් භවනාන යෝගීව සිටීමටගත් ප්‍රයත්නයේ ප්‍රතිඵල ලෙස මේ වන විට ඇතුළතින්ම නිවි සැනසීමක් අත්දකින්නවා. කිසියම් දුරකට තවම ශරීරය රිදෙනවා, හිතක් දුවනවා, සිතවිලිත් වෙනවා. නමුත් ඒ සියලු හරඹ මැද ලොකු අස්වැසිල්ලකුත් ලැබෙනවා. ඒ අස්වැසිල්ල තමයි මේ භාවනා මාර්ගයේ අපව ඉදිරියට තල්ලු කරගෙන යන්නේ. මේ ප්‍රතිඵල තිබෙනවා, හොඳයි, දියුණුවක් තිබෙනවා කියන ඒ අත්දැකීම සිතිවිල්ලම නොවේ. ඒ අත්දැකීම මේ මාවතෙහි, මේ නිවි සැනසෙන මාවතෙහි අපව ඉදිරියට තල්ලු කරගෙන යනවා. ඒ අවශ්‍යයි. නැතුව හුදු විශ්වාසයකින් පමණක් කවදා හෝ සැනසිල්ලක් ලැබේ, කවදා හෝ සංසිඳීමක් වෙයි, ඒ විශ්වාසයම ප්‍රමාණවත් නැහැ. දිගු ගමනක් යන්න. පොඩි කෙටි දුරකනම් ගැටලුවක් නැහැ. නමුත් දිගු ගමනකට නම් විශ්වාසය පමණක් ප්‍රමාණවත් නැහැ. අත්දැකීමුත් අවශ්‍යයි. අද පොය දවසේ එක පැත්තකින් වෙසක් කියලා හිතෙනවා, අනිත් පැත්තෙන් පොසොන් කියාත් කියනවා. එතකොට එහෙම බොහොම වැදගත් පොය දවස් දෙකක්ම එකටම ආපු වෙලාවක්, මොහොතක්. සාමාන්‍යයෙන් මේ බඳු දින ආගමික දින විදිහට වෙන් කරගෙන තිබෙනවා. උපෝසත දවස්, පොහොය දවස්, සුද්ධ වූ දින. ඉතින් මේ බඳු දිනවල අපි ටික වෙනස් විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. ගෙදර ඉන්නෙත් නැහැ. පන්සලක, ආරාමයක, සෙනසුනක, භවනා මධ්‍යස්ථානයක තමයි සාමාන්‍යයෙන් දවස ගත කරන්නේ. ඇඳුමත් වෙනස් කරගන්නවා. ඒ වයිවර්ණ, ඒ විවර්ණතාවය අත්හැරලා තනි පාටකට, සුදු පාටකට ඇඳුම හදාගෙන, බොහොම සරල ඇඳුමක්. ඇඳුමත් වෙනස් කරනවා, ඉන්න තැනත් වෙනස් කරනවා, ගමන බිමනත් වෙනස්. වෙනද ඇවිද්ද විදිහට නොවේ, ඊට වඩා සංසුන්ව. වෙනද වගේ ඕපදූප කතාවකුත් නැහැ. අවුව ගැන, වැස්ස ගැන, රට ගැන, ලෝකෙ ගැන ඒ කතන්දරත් නැහැ. නිහඬව කතා කළත් මේ ආ ගමනට අදාළ, යන ගමනට අදාළ, තමන්ටත් අනුන්ටත් පලක් වෙන දෙයක් ගැනයි සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහට නොවේ. මෙහෙම ආගමික දිනයක, පොය දවසක ගත කරන්නේ. එන් තව වෙනස්කම් තිබෙනවා. සාමාන්‍යයෙන් බොහොම සුව පහසු ආසනවල, පුටුවල, සෝෆාවල ඉඳගන්න කෙනෙක් පෝය දවසට ඒ ඔක්කොම අත්හරිනවා. අත්හැරලා බිමක, පැදුරක, පුංචි කොට්ටයක් උඩ දවස ගෙවනවා. ඒ කැමැත්තෙන් කරන්නේ, අකමැත්තෙන් නොවේ. දැන් මේ වගේ අවස්ථාවක මේ තැනක ලොකු සුව පහසු පුටු තබලා ඒ පුටු උඩ වාඩි වෙන්න දුන්නොත් එතන ඇඟට පහසුවක් වුණාට ඒක හිතට අල්ලන්නේ නැති වෙයි. හිතට මොකක් හරි අඩුවක් දැනේ, මෙතන මේ පොය දවසක් කියන හැඟීමෙන එකක් නැහැ, භවනාවක් කියන හැඟීමෙන එකක් නැහැ. ඊළඟට අපි කැමති දේ මිලේට අරගෙන උයාගෙන කැමති විදිහට බෙදාගෙන අනුභව කරනවා සාමාන්‍ය දවසක. හැබැයි මෙහෙම දවසක මොනවද කන්න තියෙන්නේ අපි දන්නේ නැහැ බෙදා ගන්නකල්. ඉතින් ඒත් සතුටින් කරන්නේ, ඒක අපිට ප්‍රශ්නෙකුත් නැහැ. ඒක බොහොම හොඳයි, හරි නිදහස්. දැන් මෙකී නොකී බොහෝ වෙනස්කම් අප කැමැත්තෙන්ම අද දවසේ කරගෙන තියෙනවා. ඉතින් එහෙම එබඳු වෙනස්කම් කිහිපයක් අපේ ජීවිතේ කරගත්තාම අපිට දැනෙනවා, අපි හිතනවා ආගමානුකූලව දවස ගෙවුණා, හොඳින් දවස ගෙවුණා, පින් සිදු කරගත්තා, කුසල් වැඩුවා කියන ඒ හැඟීමත් හිතට එනවා. ඇයි අපි වෙනසක් බලාපොරොත්තු වෙන්නේ? ඇයි? ඇයි අපි අපිව වෙනස් කරගන්න උත්සාහ කරන්නේ? සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය ජීවිතයේ අපි ඉන්න විදිහක්, අඳින විදිහක්, හැසිරෙන විදිහක්, කතා කරන විදිහක්, කන කෑම, කෑම කන විදිහ, ඉඳගන්න විදිහ, ප්‍රතිචාර දැක්වීම, මේ සියල්ලම කිසියම් රටාවකට සිදු වෙනවා. පුරුද්දකට සහ රටාවකට. එහෙම කාලයක් සිටින විට අපට ඇති වෙනවා, අපට ඒ අපේම පුරුදු ජීවිත රටාව, ජීවන රටාව අපටම ඇති වෙනවා. තිත්ත වෙනවා. ඉතින් එසේ ඇති වුණහම, සහතිත්ත වුණහම අපි වෙනසක් හදාගන්නවා, වෙනසක් හොයනවා, වෙනසක් කරගන්නවා. සාමාන්‍ය ජීවිතය ඇතුළෙත් අපි ආහාර වෙනස් කරනවා. හැමදාම එකම දේ කන්නේ, එකම දේ අඳින්නේ, එකම දේ බලන්නේ, අහන්නේ, වෙනස් කරනවා. මොකද දවසක් දෙකක් එකම දෙයක් එක්ක ජීවත් වෙනකොට, එකම දෙයක් මත යැපෙනකොට ඒ ඇති වෙනවා සහ තිත්ත වෙනවා. මීපැණි වුණත් තිත්ත වෙනවා, එපා වෙනවා, අප්‍රිය වෙනවා. ඉතින් ඒ විට අපි ඒ දේවල් වෙනස් කරනවා. කෑම බීම වෙනස් කරනවා, ඇඳුම් විලාසිතා වෙනස් කරනවා, ඇසුරු කරන අයව වෙනස් කරනවා, සමහර විට පදිංචිය වෙනස් කරනවා, රැකියාව වෙනස් කරගන්න පුළුවන් ඇති වුණාම. ඒ දේවල් එකින් එක වෙනස් කරන. හැබැයි ඒ බාහිරයේ වෙනස් කිරීම තමා සාමාන්‍ය ජීවිතයේ කරන්නේ. හැබැයි අපේ රටාව එකයි, හිතන විදිහ එකයි, පුරුදු එකයි. හැබැයි බාහිර දේවල් වෙනස් කරනවා. නමුත් දැන් අද වගේ දවසක අපි වෙනස් කරගන්න බලන්නේ. ඒ බාහිර දේට වඩා අපට අවශ්‍යයි අපව වෙනස් කරන්න. ඉතින් ඒ අපව වෙනස් කිරීමේ මූලාරම්භයක් විදිහට අපි ඇඳුම වෙනස් කරනවා. ඉරියව් වෙනස් කරගන්නවා. කතා බහ වෙනස් කරනවා. එබඳු කිසියම් වෙනස්කම් කීපයක් අප තුල කරගන්නවා. ඉතින් එහෙම කරගත්තාම අපටම දැනෙනවා අපි හොඳයි කියලා. අපි හොඳයි. අපි සංසුන්. අපි ටිකක් ආගමට කිට්ටුයි, දහමට ලැදී කියන හැඟීම ඇති වෙනවා. දැන් මේ බඳු තැනක, මේ බඳු දවසක සිටීමෙන් ඒ හැඟීම බොහොම ප්‍රබලව දැනෙන්න පුළුවන්. අපි දහමට කිට්ටුයි, සබා දහමට කිට්ටුයි, අර සංකීර්ණ කෘතීම ජීවත් වෙන රටාවට වඩා බොහොම සරලයි, ස්වභාවිකයි, සැහැල්ලුයි. මෙහෙමනේ ඉන්න ඕනේ. දැන් එහෙම හැඟීමක් එනවා. අපට අපව අපි ඉන්න විදිහ ඇති වෙලා නැත්නම් ඒක හොඳයි කියලා හිතනවා නම් අපි ඒ විදිහටම ඉන්නවා දිගටම. එතකොට ආගමක් අවශ්‍ය නැහැ, පොය දවස් අවශ්‍ය නැහැ, පන්සල් ආගමික ස්ථාන දින එකක්වත් ඕනේ නැහැ. ඉතින් එහෙම ඉන්නවා. එහෙම ඉන්න පිරිස් තමයි වැඩි. ඒ අය අර සාමාන්‍ය ජීවන රටාවෙන් සෑහීමකට පත් වෙන එක තਿੱත්ත වෙලා නැහැ. ඒක රසවත්. දෙකක් තਿੱත්ත වෙනකොට ඒ තਿੱත්ත වුණු දේ අයින් කළා, තව දෙයක් ගන්නවා. ඒ දේ තਿੱත්ත වෙනකොට ඒකත් අයින් කළා, ඊට වඩා රසයක් තියෙනවා කියලා හිතන දෙයක් ගන්නවා. තැම්මාරු කරනවා, ස්ථාන මාරු කරනවා, වෘත්තිය මාරු කරනවා. ඉතින් ඒවා මාරු කර කර ජීවත් වෙනවා. තමන්ට තමන්ව එපා වෙලා නැහැ, ඇති වෙලා නැහැ, තਿੱත්ත වෙලා නැහැ. හැබැයි කිසියම් මොහොතක තමන්ට තමන් තਿੱත්ත වුණොත්, ඇති වුණොත් අන්න එදා තමා තමන්ව වෙනස් කරගන්න හිතන්නේ. එබඳු අවස්ථාවක කෙනෙක්ට ගන්න පුළුවන් නැතිනම් කෙනෙක් ගන්න තීරණ දෙකක් තිබෙනවා. එකක් තමා ආගම පැත්තට නැඹුරු වීම. අලුත් මමෙක්, අලුත් කෙනෙක් වෙන්න ඕනේ, වෙනස් කෙනෙක් වෙන්න ඕනේ කියන හැඟීමෙන් තමන්ව වෙනස් කරගන්න, දහමට ආගමට කිට්ටු වෙනවා. එහෙම නැත්නම් බොහොම ප්‍රබලව තමන්ට තමන් එපා වෙලා, තਿੱත්ත වෙලා, ඇති වෙලා නම් එතනදී හිටියා ඇති කියන තීරණයටත් එනවා. ඉතින් ඔය සාමාන්‍යයෙන් ඔය තීරණ දෙකට තමයි එන්නේ. අප ඒ තීරණයට ගිය පිරිසක් නොවේ. අප තවමත් විශ්වාස කරනවා අපට පුළුවන් අලුත් කෙනෙක් වෙන්න, අපට අප වෙනස් කරගන්න පුළුවන්, වඩාත් හොඳ කෙනෙක්, වඩාත් යහපත් කෙනෙක්, වඩාත් දක්ෂ කෙනෙක්, වඩාත් නැනවත් කෙනෙක්, වඩාත් ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියන ඒ ආත්ම විශ්වාසය අපව තවම ජීවත් කරවනවා. ඒ ආත්ම විශ්වාසය තමයි මෙතැනට අපව රැගෙන ආවේ. දැන් මෙහෙම තැනක අපි ඉන්නකොට, දවසක් දෙකක් ඉන්නකොට අපිට හිතෙනවා මේ මේකනේ ජීවත් වෙන්න තියෙන ක්‍රමේ. මෙතන ප්‍රශ්න අඩුයි සැහැල්ලුයි. අපි මොන බොරු අද්ද ජීවිතේ කරන්නේ, මොන විකාරයක්ද, මොන තරම් සංකීර්ණ කරගෙනද ජීවිතේ කියා, සමහර විට මෙහෙමම මෙබඳුම ජීවිතයක් දිගටම ගෙවන්නටත් කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දවසක් එහෙම ඉඳලා දවසක් දෙකක් ඉඳලා ආපහු සුපුරුදු ජීවිතයට යනවා. හැබැයි යනකොට ටිකක් වෙනස් වුණු කෙනෙක් විදිහට තමයි නැවත ගෙදරට යන්නේ. අර ගෙදරින් අද උදේ පිටත් වුණු කෙනා ඒ විදිහටම නොවේ, එයා ඒ අච්චුවෙන්ම නොවේ, ඊට වැඩිය ටිකක් වෙනස් වෙලා තමයි නැවත ගේ ඇතුළට එන්නේ. නැවතත් අර සුපුරුදු යාන්ත්‍රණේ යන්ට වෙනවා තව දවස් 29ක් 30ක් විතර. ඉතින් එහෙම යනකොට නැවත නැවත ටික ටික අර වෙනස්කම් අඩු වෙලා යන්නත් පුළුවන්. කෙසේ හෝ කල්යාණ මිත්‍රවරුනි, අපි විදිහට හිටියා ඇති කියන ඒ ප්‍රබල පණිවිඩය අපට සංනිවේදනය වෙනවා. මම විදිහට හිටියා ඇති. මේ රැකියාව ගැන නෙමෙයි, මම හවල් වෘත්තිය කරන කෙනෙක් විදිහට හිටියා ඇති. දැන් වෙන රස්සාවක් හොයාගන්න ඕනේ. ඒ අපි රැකියාවනේ මාරු කරන්නේ, පදිංචියනේ මාරු කරන්නේ. එහෙම නෙවෙයි, මම විදිහට හිටියා ඇති. අලුත් කෙනෙක් වෙන්න ඕනේ, අලුත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ඕනෑකම සහ ඒ අවශ්‍යතාවය සමහර විට බොහෝම ගැඹුරින්ම අපට කතා කරනවා, අපව ආමන්ත්‍රණය කරනවා. ඉතින් බොහෝ දිනෙකට ඒ හඬ ඇහෙන්නේ, ඒ ආමන්ත්‍රණය ඇහෙන්නේ. නමුත් වරින් වර ඇතුලේ ඉන්න කවුරු හරි, අභ්‍යන්තරයේ සිටින කෙනෙක් අපට ඒ පණිවිඩය දෙනවා, මම විදිහට හිටියා ඇති. දැන් මම විදිහට හිටියා මදි නම් ආගමක් අවශ්‍යත් නැහැ, දහමක් අවශ්‍යත් නැහැ, ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ, භවනාවක් ඕනෙත් නැහැ. දැන් අපිට මේ සියල්ල අවශ්‍ය වී තිබෙන්නේ අලුත් කෙනෙක් වෙන්න, අලුත්ම අලුත් කෙනෙක් වෙන්න. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් අලුත් කෙනෙක් වෙන්න මේ ජීවිතේ නම් බෑ, මේ ආත්මේ නම් බෑ, ඒට මැරෙන්න ඕනේ, මැරිලා උපදින්න ඕනේ අලුත් තැනක අලුත් කෙනෙක් විදියට. ඉතින් මේ කොයි වගේ තැනක කොයි විදියේ කෙනෙක් විදියටද කියලා අපි මෙහි ඉඳලම සැලසුම් කරනවා, ඒට අවශ්‍ය කලමනා සම්පූර්ණ කරගන්නවා විවිධ වූ පින්කම් කරමින්. ඉතින් එහි ප්‍රතිඵලත් ඇති. නමුත් දැන් භාවනාව තියෙන්නේ ඊට වඩා වෙනස් කාරණයකට. මේ මෙතනම මේ ජීවිතය ඇතුළෙම අලුත් කෙනෙක් වෙන්න. ඒ තමා අති විශිෂ්ට වූ ප්‍රාතිහාර්යය. මම තුලින් මම නොවන කෙනෙක්ව නිර්මාණය කිරීම. අපි කොතැනකට ගියත් අනිවාර්යයෙන්ම ගෙනියන රැගෙන යන දේවල් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි හැඳුනුම්පත identity card එක. තව කෙනෙකුට, තව තැනකට, තව ආයතනයකට නිල වශයෙන් අපව හඳුන්වා දෙන්නට අවශ්‍ය වුණාම කවුද කියා ඉදිරිපත් කරන්නේ හැඳුනුම්පත අවශ්‍යයි. එම නිසා හැඳුනුම්පත කොහේ ගියත් ගෙනියනවා. එන් කවුද කියලා ඇහුවාම නිල වශයෙන් අපි හඳුන්වා දෙන්න අපි හැඳුනුම්පත ඉදිරිපත් කරනවා. කරාම ඒ තියෙන නම, වයස, උපන්දිනය, රැකියාව, දිපිනය සහ ඡායරූපය. ඒකට ඡායරූපයක් තිබෙනවා. ඊළඟට තව තොරතුරු ටිකක් තියෙනවා. නම, වයස, අත උපන්දිනේ, ස්ත්‍රී පුරුෂ බව, වෘත්තීය කරන දේ, පදිංචිය. දැන් මේ වගේ කාරණා ටිකකින් අපි අපිව හඳුන්ලා දෙනවා. ඉතින් ඒ ටික අනිත් කෙනෙක් බැලුවාමත් එයා අපිව හඳුනා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. හැඳුනුම්පතක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ රට ඇතුළේ, ඉතින් මේ රටින් එළියට ගියාම හැඳුනුම්පතේ කිසිම වැදගත්කමක්, වළංගුතාවයක්, ප්‍රයෝජනයක් නැහැ. නිකම්ම නිකම් කොලයක් විතරයි. මෙහෙ ඉන්නකල් තමයි හැඳුනුම්පත වැදගත් වෙන්නේ, ප්‍රයෝජනවත් වෙන්නේ, නැතුව බැරි වෙන්නේ. ඔය නම, ලිපිණය, උපන්දිනේ, වෘත්තීය සහ ඡායරූපේ ඔක්කොම මෙහෙට තමයි වැදගත්. මෙහෙ ඉන්නකල්. මෙහෙන් ගියාම ඔය එකක්වත් වැදගත්කමකුත් නැහැ, වළංගුත් නැහැ, අරන් යන්නත් බෑ. එකක්වත් ගෙනියන්න බෑ. දැන් මේ හැඳුනුම්පතක් අවශ්‍ය වෙන්නේ අපව අනිත් අයට හඳුන්වලා දෙන්න. අපිට අපිව හඳුනා ගන්න හැඳුනුම්පතක් ඕනේ නැහැ. අපිව හඳුනා ගන්න අපේ ඩෙන්ටිටි කාඩ් එක දිහා බලලා මේ ඉන්නේ හවල් කෙනා, මෙයා උපන්නේ හවල් දවසේ, මෙයා කරන්නේ මේ රස්සාව, මෙයා ඉන්නේ මේ ලිපිනේ, ආ මේ ඡායරූපේ ආගේ. දැන් මේ කාරණා අවශ්‍ය වෙන්නේ කෙනෙකුට තමන්ව හඳුනා ගන්නට. තමන්ව හඳුනා ගන්න හැඳුනුම් පතක් ඕනේ නැහැ. මක්නිසාද? මම කියන එක විඳීමක් සහ හැඟීමක්. මම මෙතන ඉන්නවා කියන එක, තමන් මෙතන ඉන්නවා කියන එක තමන් දන්නවා. ඒක දැනෙනවා, විඳිනවා සහ ඒ පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒට බාහිර කිසිවක් අවශ්‍ය නැහැ. බාහිරින් ඡායරූපයක් අරගෙන පෙන්වන්න ඕනේ නැහැ, මෙන්න මෙතන ඉන්නේ. වීඩියෝ කරලා පෙන්වන්න අවශ්‍ය නැහැ. වෙන අහල පහල ඉන්න අයගෙන් අහන්න අවශ්‍ය නැහැ මං කොහෙද ඉන්නේ. ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. තමන්ට තමන්ව හඳුනා ගන්නට ඒ දැනීමයි හැඟීමයි හොඳටම ඇති. දැනීම සහ හැඟීම. හැබැයි අනිත් අයට තමන් මේ මම කියන එක ඔප්පු කරන්න තමයි ඔය උපැන්න සහතික, හැඳුනුම්පත් සියල්ල අවශ්‍ය වෙන්නේ. අනිත් අයට අපිව ඔප්පු කරන්න මේ මම කියන එක. දැන් භාවනා කරන්න ගියාම කෙනෙක් ඒ භාවනාව කරගෙන යන විට භාවනා මානසිකාරය නගන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ඔබද කියන එක. මේ ඔබද. නැත්නම් අපිටම හිතෙනවා මේ මමද කියන එක. දැන් ඒ ප්‍රශ්නයත් ඇහෙන්නේ බොහොම කලාතුරකින්, බොහොම කලාතුරකින් කීප දෙනෙකුට පමණයි. අර මම මා විදිහට හිටියා ඇති කියන ඒ හඬ වගේම මේ මමද කියන එක මේ ඇත්තටම මමද කියන කාරණයත් ඒ ප්‍රශ්නයත් බොහොම කලාතුරකින් කෙනෙකුට ඇහෙන දෙයක් හැබැයි හරි වටිනා ප්‍රශ්නයක් වටිනා මාතෘකාවක් මේ මමද දේ ඒ ප්‍රශ්නේ වෙන කෙනෙක් අහන්නේ නැහැ වෙන කෙනෙක් අහන්න පුළුවන් මේ අහවල් කෙනාද මේ නම කියලා මේ අහවල් පලාතේ ඉන්න කෙනාද කියලා අපෙන් අහන්න පුළුවන් එතකොට ඔව් කියනවා මේ අහවල් නම තියෙන කෙනාද ඔව් මේ අහවල් රැකියාව කරන කෙනාද ඔව් ඉත එහෙම ඔව් කියනවා හැබැයි වෙන කෙනෙකුට අහන්න බැරි ප්‍රශ්නයක් මේ ඔබද ඒ කාටවත් අහන්න බෑනේ මේ ඔබද එතරේ කිසි කෙනෙකුට අහන්න බැරි කිසි කෙනෙකු නොනගෙන නමුත් අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් උණු මෙය මේ මමද ඇත්තටම මේ මමද කියන ප්‍රශ්නය විපස්සනාව විසින් යෝගියාගෙන් අසනු ලබනවා සමහර විට මේ හැම දිනාටම වරින් වර මේ සිතිවිල්ල ඇවිත් ඇති ඇත්තටම මේ මමද ඉන්නේ සාමාන්‍ය ජීවිතයේ ඔය සිතිවිල්ල හිතට එන වෙලාවල් තියෙනවා මේ මමද මටම පුදුමයි දැන් මටම පුදුමයි කියන්නේ පුදුම වෙන්නේ අපි හිතුවේ නැති විදිහට බලාපොරොත්තු නොවුණු විදිහට අනපේක්ෂිත ආකාරයට සහ මීට කලින් නොකළ විදිහට යමක් කරනකොට යමක් වෙනකොට තමන් අතින් එහෙම යමක් වෙනකොට මීට කලින් කවදාවත් නොවුණු කරයි කියලා හිතුවෙත් නැති කරන්න බලාපොරොත්තු වුනේත් නැති යමක් ක්‍රියාවක් තමන්ගෙන් වෙනකොට එතෙන්දි තමන්ම විස්මයට පත් වෙනවා ඇත්තටම මේ මමද මෙච්චර ටිකක් කාලා මට ඉන්න පුළුවන් කියලා මම හිතුවේ නෑ මෙහෙම අදහස් අපි කියනවනේ මෙහෙම ටිකක් කාලා නැත්තම් මේ වගේ දේවල් කාලා මට ඉන්න පුළුවන් කියලා මං හිතේ නෑ මේවා කයි කියලා හිතුවෙත් නෑ දෙතෙන්දි සරල වශයෙන් එනවා ඒ අදහස මේ මමද කියන එක කිසියම් පුදුමයක් තමන්ටම තමන් ගැන ඇති වෙනවා ඊළඟට ශනික ආවේග වහම අප බලාපොරොත්තු නොවන ආකාරයට අප ප්‍රතිචාර දක්වනකොට ප්‍රතික්‍රියා දක්වනකොට හිතෙනවා තමන්ටත් හිතෙනවා මේ මමද එහෙම කිව්වේ මම එහෙම කියනවද සමාට පස්සේ වාද කරනවා මම එහෙම කියනවද එහෙම කෙනෙක්ද මම ඇයි මං ගැන ඔහොම හිතන්නේ ඒ අපවම විශ්මයට පත් කරනවා අනිත් අය අපව පුදුම කරන එකට වඩා අප කම්පණයට පත් වෙන්නේ අපේම ජීවත් වීම අපේම හැසිරීම විසින් අපව විශ්මයට පත් කරනු ලබන විට. ඉතින් ඒ සිතවිල්ල ඇවිත් ටික වෙලාවක් තිබිලා ඒක නැති වෙලා යනවා. මොකද නැවත අප පුරුදු රටාවට පුරුදු පීල්ලට අනුව තමයි ජීවත් වෙන්නේ. එතකොට ආ දැන් Tamanට Taman විශ්වාසයි මේ මම කියන එක. හැබැයි දිගින් දිගටම කෙනෙක් අනපේක්ෂිත විදිහටම ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඒ තැනැත්තාට තමන්ව අදහගන්න බැරි වෙනවා. අනිත් ඇයට කොහොමත් බැරි වෙනවා. අනිත් ඇයට ඒ ප්‍රශ්නේ වැඩිපුර එනවා අපෙන් අපිට එනවට වඩා. නමුත් දිගින් දිගටම වගේ වැඩිපුර කෙනෙක් තමන්ම නොහිතන විදිහට වැඩ කරනවා නම් තමන් බලාපොරොත්තු නොවන ආකාරයට ක්‍රියා කරනවා නම් දිගින් දිගටම අන්න එතනදී තමන්ට තමන් ගැටලුවක් වෙනවා ප්‍රහේලිකාවක් වෙනවා මට මොකද වෙලා තියෙන්නේ මේ මමමද ඉන්නේ මට මාවම අදහගන්න බෑ මටම පුදුමයි මං ගැන තව විදිහකට තේරුම් ගන්නවා නම් අප තුල අප නොදුටු බොහෝ දේ තිබෙනවා මේ මම කියන කෙනා ඇතුලේ මම නොවන බොහෝ දෙනෙක් ඉන්නවා නැතිනම් මම තුල හඳුනා නොගත් ගති බොහෝමයක් තිබෙනවා ඒවා වරින් වර මතුවෙනවා ඒක ඒක පුද්ගලයා එක එක වෙලාවට හැරලා එනවා ඉතින් මේගොල්ලෝ නිදාගෙන ඉන්නේ එතකොට මේ මම කියන කෙනා ඇතුලේ නිදාගත් බොහෝ දෙනෙක් ඉන්නවා ඒගොල්ල නිදාගෙන ඉන්නේ සමහරට උත්පත්තියේ සිට අද වෙනතුරුත් එකම නින්දක හිටිය පිරිසක් මේ ඇතුලේ ඉන්නවා ඒගොල්ල දිගටම නිදි හැබැයි මොන හේතුවකට හරි කිසියම් හේතු කීපයක් නිසා මේ එක එක්කෙනා වරින් වර හැරෙන්න පුළුවන් එතකොට ඒ කවුරු හරි හැරුණාම ඒ අවදි වූ කෙනා තමයි මේ ජීවිතේ බාරගන්නේ. එයාගේ අතර තමයි ජීවිතේ සුක්ඛානම යන්නේ. ඉතින් එයාට ඕනේ විදිහට තමයි හරවන්නේ, පදවන්නේ, වේගය වැඩි කරන්නේ, බ්‍රේක් ගහන්නේ, නවත්තන්නේ ඔක්කොම. ඉතින් එතෙන්දී අපි පුදුම වෙනවා මේ මොකද වුනේ මට? ඇයි මට මෙහෙම වුනේ? ඉතින් අර ඇහැරුණු කෙනා දිගටම ඇහැරලා ඉන්නේ ඊට පස්සේ ආපෝ එයා නිදියා ගන්නවා එතකොට ආයේ පුරුදු විදිහට කවුරු හරි අර මෙතෙක් කල් පුරුදු වුණු කෙනා ජීවිතේ පදවගෙන යනවා ඉතින් එතකොට හිතනවා ආයේ මම ඉන්නේ කියලා මා මේ මම ආයේ නම් මං එහෙම කරන්නේ නැහැ එහෙම හිතාගෙන ඒ විශ්වාසයෙන් ඉන්නකොට ආයෙත් කෙනෙක් හැරෙනවා එහෙම කෙනෙක් ඇතුලේ හිටියා කියලා අපි දන්නේ නැහැ නිදාගෙන හිටියා කියලා දන්නෙත් නැහැ එකපාරට ඇහැරලා සම්පූර්ණ ජීවිතය ආබාර ගන්නවා කියන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද වියදම් කරන්න ඕනේ කොහොමද ඇවිදින්න ඕනේ කොහොමද ඔක්කොම ටික ආබාර ගන්නවා ඊළඟට එයා තමයි මේ ඒ ජවනිකාව අධ්‍යක්ෂණය කරන්නේ එයා තමයි අපි කියන්න ඕනේ මොනවද කියන එක ඒ දෙබස් අපිට දෙන්නේ මෙන්න මේවා තමයි කියන්න ඕනේ මේ ප්‍රශ්න ටික තමයි අහන්න ඕනේ ඉතින් ඒ කියන විදිහට අපි රඟපානවා ඒ ජවනිකාවේ ඒ කියූ දෙබස් ටික අපි කියනවා එන් කියලා ඒ ජවනිකාව ඉවරුනහම ඒ අධ්‍යක්ෂකවරයා නැවත නිදියා ගන්නවා එතකොට අන්න අපිට එතන අයි මං එහෙම කිව්වේ අපරාධය එහෙම කිව්වේ එහෙම කළේ ඇයි මං කවදාවත් හිතන් හිටියේ නැහැ එහෙම දෙයක් කියන්න එහෙම දෙයක් කරන්න මොකද මට වුනේ දැන් අපි අපෙන් අහනවා මොකද මට වුනේ එබැයි ප්‍රශ්නේ විසඳගන්න අපි උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නයත් එක්ක ගැඹුරට යන්නේ බොහොම ගැඹුරට යන්න පුළුවන් ප්‍රශ්නයක් හැබැයි ඉතින් අමතක කළ වෙන වැඩ නිසා අමතක කළා නැවත පුරුදු විදිහට වැඩ කරන්න පටන් ගත්තාම ආයේ හරි පහසුවක් Tamanට Taman එක්ක ඉන්න එක එහෙම ඉන්නකොට ඔන්න නිදාගෙන හිටිය තවත් කෙනෙක් ඇහැරෙනවා ඇහලා එයා ඊළඟ ජවනිකාව අධ්‍යක්ෂණය කරන්න පටන් ගන්නවා කොහොමද අඳින්න ඕනේ කොහොමද කන්න බොන්න ඕනේ මොනවද කියන්න ඕනේ එයා දෙපස් ටික ලියලා අපේ අතර දෙනවා ඉතින් අපි ඒ දෙපස් ටික කියනවා දැන් මේ විදිහට බැලුවහම කල්‍යාණ මිත්‍රවරුනි ආපහු හැරිලා ජීවිතේ දිහා අප කළ බොහෝ දේවල් ඇත්තටම අපට ඕන වුණු දේවල් නොවේ. එහෙම දේවල් කරන්න අපි ජීවිතේ කවදාවත් සැලසුම් කරලා තියෙන්න නැතුව ඇති. ඔය කළ බොහෝ දේවල් සැලසුම් කොට බලාපොරොත්තු වෙලා කළ දේ තියෙනවා. ඒ දේවල් බොහොම තියෙනවා. නමුත් වැඩිමනක් දේවල් අනපේක්ෂිත ක්‍රියාවන්. ඉතින් හොඳ භාවනාවක් ප්‍රතිවේක්ෂාව ආපහු හැරිලා බලන එක. දවසේ වැඩ මොනවද, මේ සතිය මොනවද කළේ, ඇයි එහෙම කළේ, එහෙම දෙයක් කියන්න මම හිතාගෙන හිටියද, එහෙම ඒ විදිහට හැසිරෙන්න බලාපොරොත්තු වෙන් හිටියද, එහෙම සැලසුමක් තිබුණද, නැත්නම් ඒ තිබුණු සියලුම සැලසුම් සුණු විසුණු කරමින් එක් වතාවටම එබඳු දෙයක් මගෙන් උනාද, කවුද මාව නැටෙව්වේ, ඒ ප්‍රශ්නේ එනවා. ඇයි මං එහෙම කරේ, මට මොකද වුනේ? දැන් කවුරුවත් තමන්ව නැටෙව්වා කියන එකට අපි එච්චර යන්නේ නැහැ. නමුත් මොකද මට වුනේ? ඒ වෙලාවේ තමන් හිටියේ නෑ වගේ ලොකු ආවේගයක් ආවහම බලන්න, ඒ වෙලාවේ එතන තමන් නෑ වගේ තමයි දැනෙන්නේ. තමන් ඉන්නවා කියලා දැනෙන්නේ නෑ. දැන් තමන් කියලා අපි අනිත්‍යයට හඳුන්වා දෙන කාරණා ටිකක් තියෙනවානේ. මම අහවල් වෘත්තිය කරන කෙනෙක්, මම අහවල් කෙනාගේ අම්මා තාත්තා පුතා දුව බිරිඳ සැමියා, දැන් මේ වගේ මේ ආගමේ කෙනෙක්, මම බෞද්ධ කෙනෙක්, භාවනා කරන කෙනෙක්, දැන් මේ විදිහට මේ පමණ වයස කෙනෙක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්, මේ පාසලේ ශිෂ්‍යයෙක්, මේ විශ්වවිද්‍යාලේ ශිෂ්‍යයෙක්, මෙතන නායකයෙක්, දැන් මේ වගේ අපි අපිව හඳුන්වා දෙන දේවල් මේ ඔක්කොම ටික කැලේ. ලොකු ආවේගයක් ආවහම, මොනම හරි කමක් නැහැ ආවේගයක් ආවහම, ඒ ආවේගය අපෙන් අහන්නේ ඔයාගේ ආගම මොකද්ද. දැන් තරහක් ආවහම ඒ තරහ කවදාවත් අපෙන් අහලා තියෙනවද, ඔබේ ආගම මොකද්ද, ඔබ බෞද්ධද, උපතින්ම බෞද්ධද, ඔබ සිල් ගන්නවද, දහම් පාසල් ගිහින් තියෙනවද, පොයට පන්සල් යනවද, භාවනා කරනවද? නෑ, තරහ එකක්වත් අහන්නේ, ඒව ගණන් ගන්නෙවත් නෑ, කවදාවත් අහලා නෑ. එන් තරහ අහන්නේ ඔයා මොන ඉස්කෝල් ඉගෙන ගත්තේ, දැන් ඉගෙන ගන්නේ මොන පාසලේද, මොන විශ්වවිද්‍යාලයේද, කොහෙද වැඩ කරන්නේ, මොකද්ද රස්සාව, සමාජ තත්ත්වය මොකද්ද? එතනිනුත් එහාට ගිහිල්ලා තාත්තා කෙනෙක්ද, අම්මා කෙනෙක්ද, පුතෙක්ද, දුවෙක්ද, බිරිඳක්ද, ස්වාමියෙක්ද, මේ එකක්වත් අහන්නේ නැහැ. ඒවා අපි කිව්වට වැඩකුත් නැහැ. ඒ ඔක්කොම ටික කැන්සල් කරලා දානවා, අවලංගු කරලා දානවා එක වෙලාවක, එක මොහොතකට එන ආවේගය. තරහනම් තරහ. ඒ පුංචි තරහකට පුළුවන් අර සියලුම අනන්‍යතාවයන් ඔය ටික ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම දිය කළා දාන්න, මකලා දාන්න. එතකොට එතන ඉන්නේ කවුද? කවුද එතන ඉන්නේ? එතන අම්මා කෙනෙක් නැහැ. තාත්තා කෙනෙකුත් නැහැ. දුවෙකුත් නැහැ, පුතෙකුත් නැහැ. බිරිඳෙකුත් නැහැ, සැමියෙකුත් නැහැ. වෘත්තියෙකුත් නැහැ. ශිෂ්‍යයෙකුත් ආදි ශිෂ්‍යයෙකුත් ඒ කවුරුවත් නැහැ. බෞද්ධයෙකුත් නැහැ. මොන ආගමේ කෙනෙක්වත් නැහැ. කවුරුවත් නැහැ. එහෙම කවුරු හරි ඉන්නවනම්, කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවනම්, ඒ ඉන්න කෙනා තමන් කරන දේවල් ගැන දෙපාරක් හිතනවා. තාත්තා කෙනෙක් විදිහට මෙහෙම කියන එක හොඳද? අම්මා කෙනෙක් විදිහට මෙහෙම කරන එක හොඳද? දුවෙක් පුතෙක් විදිහට මෙහෙම මගේම අම්මා තාත්තට කියන එක කරන එක හොඳද? බිරිඳක් විදිහට, සැමියෙක් විදිහට හොඳද? බෞද්ධයෙක් විදිහට හොඳද? පාසලට හොඳද විශ්වවිද්‍යාලයට හොඳද මම මෙහෙම කළොත් දැන් ඒ ඒ දෙවන සිටිවිල්ල එනවා එතන කවුරු හරි ඉන්නවා නම් ඔය කියුව හැබැයි ඔය ටික ඔක්කොම අයින් කළා දැම්මොත් අතුගාල වගේ දැම්මොත් ඔය සියලු දෙනාම වේදිකාවෙන් බිමට තල්ලු කරලා දාන්න පුළුවන් නම් ඒ ආවේගයට එතකොට මේ වේදිකාවේ උඩ කවුරුවත් නැහැ. ඔය කියව කවුරුවත් නැහැ. ඒ කවුරුවත් නැති තැනක ඒ ආවේගයට පුළුවන් පිඩුම් ගහන්න, කරණම් ගහන්න Tamanට ඕන විදිහට. ඒ ආවේගයට ඕන විදිහට. ඒ ආවේගේ යාට ඕන සියලුම දේවල් සිත්සේ ඒ හිස් වේදිකාවේ රඟ දක්වනවා. අපලවා අපලවා එයාට තනියෙන් බෑ එයා නිකන් නූල් අදින කෙනෙක් වගේ ඉතින් අපි රූකඩයක් වගේ එයා අදින අදින නූලට අනුව උඩ පයින්නවා පිණුම් ගහනවා ගහනවා බනිනවා බදා ගන්නවා එලෝලා දාන ඒ ටික ඔක්කොම කරනවා එතන මේ සියල්ල අපෙන් අයින් වුණාම අපපත් වෙනවා හිස් රූකඩ බවට එක මොහොතකට අපි හිස් රූකඩයක් බවට පත් වෙනවා. අර අනන්‍යතාවයන් සියල්ලම අපෙන් අයින් වෙලා ගියාම. හැබැයි ඒක අනන්‍යතාවයක් හරි තිබ්බොත් ටිකක් හිතනවා මෙහෙම කියන්න හොඳද කරන්න හොඳද මං වගේ කෙනෙක් මේ මගේ දුව මේ මගේ පුතා මේ මගේ බිරිඳ මගේ සැමියා මගේ අම්මා තාත්තා මගේ යාළුවෝ මගේ නෑදෑයෝ මම බෞද්ධෙක් බෞද්ධෙක් විදියට මෙහෙම කියන එක හොඳද කරන එක හොඳද මම භාවනා කරන කෙනෙක් මම මේ පාසලේ ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක් ඒතර මේක පාසලට හොඳද දැන් මේ විදියට හිතනවා හැබැයි කවුරුවත් නැති තැනක ඒ ඔක්කොම ටික අතුගාලා දැම්මහම එහෙම හිතන්න පුළුවන් හැකියාවක් එන්නේ නැහැ ඒතර අපි අසරණ වෙනවා අපි අන්ත අසරණ වෙනවා අපිට බෑ කියන්න බෑ ඒ හැඟීමට ආවේගයට අපිට බෑ කියන්න බැරි තැනකට එනවා මේ ලෝකේ හැමෝටම අපි බෑ කිව්වත් නෑ මං එහෙම ඒවා කියන්නේ නෑ කරන්නේ නෑ ඔයා කිව්වට මං කරන්නේ නෑ මට බෑ ඒ හැකියාව අපිට තියෙනවනේ කිසියම් දුරකට ඕනෑම කෙනෙකුට බෑ කියන්න පුළුවන් හැකියාව හිතුවක්කාරකම අපිට තියෙනවනේ. හැබැයි ඒ හිතුවක්කාරකමයි බෑ කියන්න පුළුවන්කමයි මේ ටික ඔක්කොම නැත්තටම නැති වෙලා ගියාම අපි නිකම්ම නිකං හිස් රූකඩ බවට පත් වෙනවා. එතකොට ඒ අවදි වුණු අර නිදාගෙන ඉඳලා මෙතෙක් කාලයක් නිදාගෙන ඉඳලා ඇහැරුණු කෙනාට පුළුවන් ඒ ඇහැරුණු සිටිවිල්ලට ඒ අවදි වුණු හැඟීමට පුළුවන් එයාට ඕනි විදිහට අපිව නටවන්න එයාට ඕනි විදිහට ඒ ජවනිකාව අපලවා රඟ දක්වන්න එයාට අවශ්‍ය දෙබස් ටික අපලවා කියවන්න ඊට පස්සේ ඒ හැඟීම යනවා මේ හැඟීම් වැඩි වෙලාවක් තියෙනේව නෙවෙයි ඔය ආවේග අපි කිව්වට මේවා මේ සදාකාලිකය වගේ හිතුවට ඇත්ත ඒක නෙමෙයි බොහොම ටික වෙලාවයි ආවේගයක ජීව කාලය ආයු කාලය බොහොම ටික වෙලාවයි ඉතින් ඒ ටික වෙලාවේ ආ ওই ටික කරගත්තොත් තමයි අපි ලව්වා එහෙම නැත්තම් බෑ ඉතින් ආවේගය ඉවත් වුණාම ඒ ආවේගයේ විසින්නේ කරපු ඒ අඳුරු කිරී මේ ටික ඔක්කොම අයින් වෙලා නැවත ආලෝකයේ වැටෙනකොට අන්න අපිට අපිව පේනවා. දැන් පේන්න පටන් ගන්නවා මම කවුද මම අහවල් තැන ඉන්න කෙනෙක් මේ රස්සාව කරන කෙනෙක් මේ වයස කෙනෙක් මම බෞද්ධෙක් මම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මම පුතෙක් දුවෙක් දැන් මේ ටික ආයේ ඒ ටික ආපහු මතුවෙන්න පටන් ගන්නවා. ඒව ඔක්කොම වැහිලා තිබුණේ එක එක මතුවෙන්න ඔන්න ලැජ්ජාවක් එනවා බයක් එනවා තමන්ට අයියෝ තමන්ට තමන් ගැන ලැජ්ජාවක් එනවා අපිට අපි ගැන හැබැයි හොඳටම දැනෙන දෙයක් ඒ වෙලාවේ සිහින් හිටියොත් ඒ කිව්වේ මම නෙමෙයි කියන එක. මම නම් වෙන්න බෑ කියන හැඟීම එතන එනවා. හැබැයි එහෙම කිව්වට කවුරුවත් විශ්වාස කරන්නේ නැහැනේ ඒ මම නෙමෙයි කියලා. ඒ අපිට දැනෙන හැඟීම තව කෙනෙකුට කිව්වට ඒ කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඔයා නැත්තම් කවුද කිව්වේ? ඔයානි කිව්වේ. ඔයානි කළේ. ඒ කිසිම උසාවියක පිළිගන්න එකක් නැහැ. එතකොට එහි විපාකයක් තියෙනවනේ ඒක අපි විඳින්න ඕනේ. එහි විපාකයක් ඒ අනිතු විපාකයක් දඬුවමක් තියෙනවනම් ඒක විඳින්න ඕනේ අපි. වගකීම අපේ අතේ තියෙන. විපාකේ අපි බාර ගන්නට ඕනේ. හැබැයි හිතේ සැකයක් තියෙනවා කොනක ඒ මම නන් නෙවෙයි කියන එක. නමුත් ඒ ඔස්සේ අපි භාවනා නොකරන නිසා ඒ ගැන දිගින් දිගට සොයා නොබලන නිසා ඒ මත විපස්සනාවක් නොකරන නිසා ඒක අමතක වෙලා යනවා. ඉතින් ඒ වෙලාවෙ හිතනවා ආයෙනම් එහෙම කියන්නේ එහෙම කරන්නේ මටම ලැජ්ජයි මං ගැන කොහොමද අනිත්‍යයට මුහුණ දෙන්නේ? දැන් මේ ඔක්කොම ටික එන ඒ සමාජ තත්ත්වයේ පිළිබඳ නැවත තමන්ගේ ප්‍රතිරූපයේ පිළිබඳ නැවත එනවා හැඟීමක්. ඉතින් මේ පුංචි වෙලාවකට එන හැඟීමකට පුළුවන් අර ප්‍රතිරූප අවුරුදු ගාණක් ගොඩනගාගත්ත ප්‍රතිරූපේ ඥාති මිත්‍රකම් ඔක්කොම සුණු විසුණු කරලා දාන්න. ලොකු කාලයක් යන්නේ. හැබැයි එහෙම එකක් ගොඩනගා ගන්න ලොකු කාලයක් යනවා නෑ. දැකමක් ගොඩනගා ගන්න, හිතවත්කමක් ගොඩනගා ගන්න, සම්බන්ධතාවයක් හදා ගන්න, ප්‍රතිරූපයක් නිර්මාණය කර ගන්න ලොකු කාලයක් යනවා. නමුත් එක මොහොතක තේන ආවේගයකට පුළුවන් අර සියල්ලම ශනිකව කුඩු කරලා දාන්න. ඒ නිසා අපි හිතනවා මේ ආවේග හරි බලවත්, හරි ප්‍රබලයි. මට වැඩිය ප්‍රබලයි. දැන් එහෙම ඉන්නකොට ඉතින් ආයෙත් හැඟීමක් මතුවෙනවා. නිදාගෙන හිටිය කෙනෙක් හැරගෙන එනවා. එයා අවදි වෙලා කරන්නේ ඉස්සෙල්ලම මේ ඔක්කොම අඳුරු කරලා දානවා ආපහු. එතකොට අඳුරු කරනකොට අපිට නෑදෑකම් පේන්නේ නෑ. මේ වේදිකාව අඳුරු වෙන්න වෙන්න පේන්නේ නැති වෙලා යනවනේ. එතකොට මෙයා මගේ පුතා, මගේ දුව, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගුරුවරයා, මගේ ගෝලේ, මගේ යාළුවෙක්, අසල්වාසියෙක්, එකට වැඩ කරන කෙනෙක් මෙච්චර කාලයක් මට උදව් කරේ, ඒ මොනවත් තේන්නේ නැතිලා යනවා. මේ වේදිකාව අඳුරු වෙන්න පටන් ගන්න. ඒක තමයි මුලින්ම ආවේගයක් කරන දේ. ඒ නිදාගත්ත කෙනා එයා ඇහැරුණාම එයා කැමති නැහැ ආලෝකයට. ඔය නිදාගෙන ඉන්න අය එළියට කැමති නැහැ. ආලෝකයට කැමති නැහැ. ඒක තමයි නිද්‍රාශීලීත්වයේ එක ලක්ෂණයක්, චරිත ලක්ෂණයක්. එළියට කැමති නෑ, ආලෝකයට කැමති නෑ. තියා හැරුණ ගමන් කරන්නේ පුළුවන් තරම් අඳුරු කළා දාන. එතන අඳුරු වෙන වෙන්න වෙන්න අපට අපව පේන්නේ නෑ. අපට අපව අමතක වෙනවා. මේක තමයි ලස්සනම කාරණිය. කෙනෙකුට තමන්ව අමතක වෙලා යනවා. තමන් කවුද කියන එක අමතක වෙනවා. කාගේ කවුද කියන එකත් අමතක වෙනවා. මොනවද කරන්නේ කියන එකත් අමතක වෙනවා. ඉන්නේ කොහෙද? රට මොකද්ද? ජාතිය මොකද්ද? ආගම මොකද්ද? මේ ඔක්කොම ටික 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 අමතකලා ඒ මොනවත් නැති කෙනෙක් බවට පත් වෙනවා. රටක් නැති, ජාතියක් නැති, ආගමක් නැති, අම්මා කෙනෙක් නැති, තාත්තා කෙනෙක් නැති, දුවෙක් නැති, පුතෙක් නැති, බිරිඳක් නැති, සැමියෙක් නැති, යාළුවෝ නැති, පාසලක් නැති, මුකුත්ම නැති නිකමෙක් බවට අර හැඟීම අපිව පත් කරනවා. ඒ පරිසරයේ ඒ විදිහට හදලා. අභ්‍යන්තර පරිසරය. දැන් ඔක්කොම නැත්තටම නැතිලා ගියාම ඊට පස්සේ අපිට ඕන එකක් කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ මගේ කාටවත් නෙමෙයි. මගේ කාටවත් නෙමෙයි එහෙම කියන්නේ. ඕනි දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් අනිත්‍යය එතෙන්දී අනිත්‍යයට හිතෙනවා මෙයාට මොකද වෙලා තියෙන්නේ මෙයාට යකෙක් වැහිලා වගේ මෙයාට ආවේශ වෙලා වගේ මොකද මේ කියලා. ඉතින් පසුව තමන්ටත් හිතෙනවා ඒ මොන යකාද මට වැහුනේ මොන ආවේශයක්ද ආවේ. එක්තරා විදිහකට ඒක ආවේශයක් තමා. ඔය ආවේශ වෙන්නේ ගොම්මන් වෙලාවට කලුවරත් එක්ක. ඉතින් මේ මනස අඳුරු වෙන විට මනස ආවේග විසින් අඳුරු කරන විට ඒ ආවේගවලට අපි ආවේශ වෙනවා. ඉතින් ආපු වේගය ආවේගයක් කියන්නේ ආපු වේගය ට අපි ආවේශ වෙනවා. ඒ වේශය අපි ගන්නවා. ඒ ආවේගයේ වේශය අපි ගන්නවා. එයා දෙන ඇඳුම් අඳිනවා. එතකොට ඒ වේශ නිරූපණයක් කරනවා, වෙස්මාරුවක් කරගන්න. ඊළඟට ඒ ඉන්නේ මම නෙමෙයි, අපි නෙමෙයි, තමන් නොවේයි. ඒ ආවේගය විසින් වෙස් ගැන්වූ වෙනස් කළ කෙනා. ඒ කරන කියන දේවල් වල වගකීම ආවේගයේ බාර ගන්නෑ. ඒක ආවේගයට බාර දෙන්නත් බෑ. ඒක මම නෙමෙයි කරේ තරහ, මම නෙමෙයි කිව්වේ බය, මම නෙමෙයි කිව්වේ ඊර්ෂ්‍යාව, මානය කියලා එහෙම ඒවට බාර දීලා අපිට අත හොද ගන්නට බෑ. දැන් මේ කාරණේ ගැන අපි භාවනා කරන විට භාවනා කරන කෙනෙකු විදිහට අවධානය යොමු කරන විට සැලකිලිමත් වන විට අන්න මෙතන කුමක් හෝ වරදක් වෙන බව පේන්න පටන් ගන්නවා. මොකක් හරි වරදක් වෙනවා. ඇයි වෙලාවකට මට මං විදිහට ඉන්න බැරි? මොකද මට වෙන්නේ? කවුද මට එහෙම කරන්නේ? ඒ ගැන අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු වෙනවා. අපට අවශ්‍ය නම් මේ අනුන්ගේ කර්ම බාර නොගෙන ඉන්න, අනුන්ගේ කර්ම බාර නොගෙන ඉන්න ඕන නම් තවත් විදිහකට කියනවා නම් අපි අපිව හරියට හඳුනා ගන්නට ඕනේ. අපි අපිටම රැවටිලා ඉන්නේ. අපේ තනතුරු වලට රැවටිලා, අපේ සමාජ තත්ත්වයන්ට රැවටිලා, අර උපැන්න සහතිකයේ නැත්තම් හැඳුනුම්පතේ තියෙන විස්තර වලට රැවටිලා ඒ මම කියලා හිතන් ඉන්නවා. ඒවා සියල්ලම වගේ අනුන් අපිට දීපුවා නමින් පටන්ගෙන ඔය හැම දෙයක්ම තවත් කෙනෙක් නැත්නම් බාහිර ලෝකයේ අපිට දීපු දේවල්. සැබෑ මම අප සොයාගත යුතු වෙනවා. මේ උගුලෙන් බේරෙන්නට නම් එහෙම නැත්නම් මොන විදිහේ ආවේගයක් ඇවිත් මොන විදිහේ වලකට අපිව දායිද අපිම දන්නේ. සැබෑ මමව හඳුනා ගන්න. එය හැඳුනුම් පතක් බලා බැහැ. උපන්න සහතිකයෙන් බෑ, වෙන කෙනෙක්ගෙන් අහන්න බෑ මම කවුද කියා. කාගෙන් අහන්නද? කවුද දන්නේ? කාටද කියන්න පුළුවන්? දන්නව නම් දන්න එකම කෙනා තමන් පමණයි. නමුත් තමනුත් දන්නේ. එම නිසා සොයන්නට තිබෙන ආශාව, දේවල් ගවේෂණය කරන්නට තිබෙන උනන්දුව හරවන්න තමන්ව හොයාගෙන යන්න. තමන්ව ගවේෂණය කරන්න. තාම දැකපු නැති, බලපු නැති, නොගිය තැන් බලන්න, දකින්න ආශාව තිබෙනවා. එතකොට ඒ ආශාව විසින් අපිව ඒ තැන් වලට එක්ක යනවා. ඒ තැන් බලන්න, ඒ තැන් ගවේෂණය කරන්න, අත්දකින්න. එහි ඉවරයක් නැහැ. මේ ලෝකේ සියල්ල දුටු කෙනෙක්, සියල්ල දැක්ක කෙනෙක්, සියල්ල අද්දුටු කෙනෙක් නැහෙනේ. එතකොට බොහොම ටිකයි. බොහොම ටිකයි. මේ සමස්ත විශ්වයෙන් අංශුවක්වත් ගවේෂණය නොකර, හැබැයි ඒ ගවේෂණය කරන්න තියෙන ලොකු ආශාවත් එක්ක මිනිස්සයා දවසක මේ යනවා. මේ මුළු විශ්වයම ගවේෂණය කරන්න තියෙන විශ්වයට වැඩිය ලොකු තණ්හාවක් එක්ක, ඒ වෙනුවෙන් මුළු ජීවිතේම වැය කරලා, ගෙවලා, නාස්ති කරලා, විශ්වයෙන් අංශුවක්වත් හරියට ගවේෂණය නොකර කෙනෙක් මේ යන්නේ. ඒ නිසා නැවත නැවත විශ්වයට එනවා. අර තමන්ට බැරි වුණු ටික ගවේෂණය කරන්න. ටිකයි කියලා හිතෙන්නේ, මට හුඟක් හොයාගත්ත, ටිකයි බැරි වුණේ. නමුත් ඇත්ත මොකද්ද? ටිකයි හොයාගෙන තියෙන්නේ, ගොඩක් බැරි වුණා. නමුත් හැමදේම හිතෙනවා තව ටිකයි තියෙන්නේ, තව ටිකයි හොයාගන්න තියෙන්නේ. එතකොට සදාකාලයේතම මේ විශ්වය ඇතුලේ අපි නැවත 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 සංක්‍රමණය වෙනවා, කරකැවෙනවා. අලුත් අලුත් ඩෙන්ටිටි කාඩ්ස් එක්ක, අලුත් අලුත් නම් එක්ක, උපන්දින එක්ක, රැකියා එක්ක, පදිංචි ස්ථාන එක්ක, මේ වැලි කැටයක් ගැනවත් හරියට හොයාගන්න බැරුව, හැබැයි මුළු විශ්වය ගැනම හොයාගන්න තියෙන අසීමිත තණ්හාවක් එක්ක, ඒ තණ්හාව නිසා තමන් ගැන හොයන්ට, තමන් ගැන ගවේෂණය කරන්න, තමන් මම කවුද කියන ප්‍රශ්නේ මම මගෙන්ම අහන්නට ඕනේ. මම කවුද? මේ ප්‍රශ්නය දාර්ශනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දාර්ශනික විදිහට මේ මම කවුද කියන එක වෙනමම කතා කරන ප්‍රශ්නයක්. ඒ දාර්ශනික ප්‍රශ්නේ නෙමෙයි අපි අහන්නේ. මේ කවුද බනින්නේ? අපි බනිනවා නම් කාට හරි අහන්න, මේ කවුද බනින්නේ? කවුද මේ බනින්නේ? කාටද බනින්නේ කියන එක දෙවෙනි ප්‍රශ්නේ. කාටද නෙමෙයි, කවුද බනින්නේ? කවුද රවන්නේ? කවුද කතා නොකර ඉන්නේ? කවුද රිදවන්නේ? කවුද කියන එක අහන්න. මේ කවුද? මේ මමද? මමද මේ මෙයාට රිදවන්නේ? මමද මේ බනින්නේ, ගහන්නේ, ඔරවන්නේ, රවන්නේ, කතා නොකර ඉන්නේ මමද? ඉතින් මම කියන එක ඔව් කියන උත්තරේ එකපාරට එන ඔව් මම තමයි කියලා. හැබැයි මේ ප්‍රශ්නය ටිකක් ගැඹුරින් ඇහුවොත්, තමන්ව හඳුන්වාගෙන, මේ බනින්නේ කාටද? තමන්ගේ යාළුවෙකුට. එතකොට මේ මෙයාගේ මේ බනි බැනුම් අහන කෙනාගේ මිත්‍රයෙක්ද මම? ඒ මිත්‍රයාද මේ බනින්නේ? මේ සොහයුරාද සොහයුරියද බනින්නේ. දෙහිම අහුව ටිකක් එකපාරට ඔව් කියන්න බැරි තැනකට එනවා. එයාම නම් බනින්නේ නැහැ. එයාම නම් එහෙම හිතරි දෙන දේවල් කරන්නේ නැහැ කියන්නේ. හැබැයි එයා මෙතන සම්පූර්ණයෙන් නැහැ. 100%ක් නැහැ. ටිකක් ඉන්න පුළුවන් ওই ප්‍රශ්නේ අහපු ගමන් එයා ටිකක් මතු වෙනවා. හැබැයි 100%ක් නැහැ. ඉතින් අපි අපිව මතු කරලා ගන්නට ඕනේ. ආවේගය ආවහම ආවේගයේ විසින් අපව වලල්ලා දානවා. අපේ සියලුම අනන්‍යතාවයන් එක්ක අපිව ආවේගය වලල්ලා දාලා ඒ උඩ හිට ගන්නවා. ආවේගය හිටගන්නේ අපිව යට කරලා අපේ උඩ. ඒ අපේ උඩ තමයි යා කරණම් ගහන්නේ, පිනුම් ගහන්නේ, හැම සර්කස් එකක්ම පෙන්වන්නේ. කල යා එතනින් අයින් වුණාම යා අඩිය අහකට ගත්තාම තමයි අපිට ආයෙ නැකිట్లా එන්න පුළුවන්. එදට අපි දුර්වලයි, අපි අසරණයි. ඇති වෙන්නේ ආත්මානුකම්පාවක්, ලැජ්ජාවක්, මුහුණ දෙන්න බැරි කමක්. එතෙන්දි බොහෝ දේ අපිට අහිමි වෙනවා. බොහෝ දේ අහිමි වෙනවා. යාළුකම් නැති වෙලා යනවා. නෑදෑකම් නැති වෙනවා. සමහරට විවාහ ජීවිතේ නැති වෙන්න පුළුවන්. රස්සාව නැති වෙන්න පුළුවන්. සමාජ තත්ත්වේ නැති වෙනවා. බොහෝ දේ අහිමි වෙනවා. හැබැයි බාහිර වශයෙන් අහිමි වෙන සියල්ලටම වඩා අපිට අපව අහිමි වෙනවා. මේ ආවේග විසින් කරන ලකෝම නස්පැත්තිය තමා ඔබට ඔබව අහිමි කිරීම. තමන්ට තමන් නැති වෙලා යනවා. මද්‍රව්‍ය විසින් කරන දෙයක් නේක. මද්‍රව්‍ය විසින් දිගින් දිගටම කෙනෙක් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් කරන්නේ මද්‍රව්‍ය විසින් ඒ පුද්ගලයාට පුද්ගලයාව නැති කරලා දානවා. එයාට එයා නැහැ. මත්පැන් සහ මද්‍රව්‍ය කරන එක විනාශයක්. එයාට බොහෝ දේවල් අහිමි කරනවා. සල්ලි නැති කරනවා, සෞඛ්‍ය නැති කරනවා, සමාජ තත්ත්වය නැති කරනවා, ප්‍රතිරූපේ නැති කරනවා. ඔක්කොම ඇත්ත. ඒ ඔක්කොම කවුරුත් කියන දේනේ. හැබැයි ඊට වඩා එයාට එයාව නැති වෙලා යනවා. ඒ වගේ හානියක් සහ ඊට වඩා හානියක් හඳුනා නොගත් ආවේග විසින් අපට කරනවා. අපිට අපිව අහිමි කළා දානවා. අපිට අපිව අයිති නැති තැනකට ගේනවා. එතකොට අපිට අපිව අයිති නැහැ. අපි වායිති ආවේගයට, අපි වායිති තරහට, අපි වායිති කෑදරකමට, අපි වායිති ඊර්ෂ්‍යාවට, මානයට, අහංකාරයට, බියට. දැන් මේ විදිහට ඒ අයපත් වෙනවා අපේ අයිතිකරුවන් බවට සහ අපව හසුරවන අය බවට. දැන් මේ අය මුලින් එන්නේ අපිට උදව් කරන්න වගේ. මුලින්ම එන්නේ එහෙමයි. ඕනෑම හැඟීමක් කරන් බලන්න මුලින් එන්නේ අපිට උදව්වක් කරන්න. ඒ නිසා අපි කෙනෙකුට තරහින් කෑ ගැහුවාම අපිට හිතෙනවා ඒක හොඳයි, එහෙම කියූප එක හොඳයි. ඒකෙන් එයා බය වුණා, එයාව පාලනය කරගන්න පුළුවන් වුණා, එයා මං කියන විදිහට ඉන්නවා දැන්. දැන් මුලින් එහෙම චිත්‍රයක් තමයි අපිට පෙන්වන්නේ. එහෙම අත්දැකීමක් තමයි මුලින් අපිට දෙන්නේ. අපි ලොක්කෙක් බවට පත් වෙනවා. අපිට ඕනේ විදිහට වැඩ කරගන්න පුළුවන්, අනිත්‍යව යටත් කරගන්න පුළුවන්. එහෙම චිත්‍රයක් මවලා අවසානයේ වෙන්නේ මොකද්ද? අපිට අපිව නැති වෙලා යනවා. ඊට කලින් අපිට අනිත්‍යය නැති වෙනවා, අනිත් දේවලුත් නැති වෙනවා. හැබැයි ඊට වඩා ගැඹුරින් අපිට අපිව අහිමි වෙනවා. අපිට එක යාළුවෙක් නැති වුණොත් හිතනවා තව යාළුවෙක් හොයාගන්න පුළුවන්, එක රස්සාවක් නැති වුණොත් තව රස්සාවක් කරන්න පුළුවන්. හැබැයි කෙනෙකුට තමන්ව අහිමි වෙලා ගියොත්, තමන් පිළිබඳව තිබෙන ඒ හැඟීම ඒ අයිතිය ඒක අහිමි වෙලා ගියොත් නැවත ප්‍රතිස්ථාපනය කරගන්න ලේසි නෑ. තේන්සා තම මද්ද්‍රව්‍ය වගේ එකට ඇබ්බැහි වුණාම හරි අමාරුයි එතනින් ගැලවෙන්න. හරිම අමාරුයි. ඊට වඩා අමාරුයි ඔය ආවේග නිසා අපිට අපිව හිමි වුණාම නැවත අපිව ලබා ගන්නට තියෙන අමාරුව ඒක ඊට වැඩිය අමාරුයි. මොකද අපිට නැකිටින්නම දෙන්නේ පුළුවන් තරම් අපිව යට කරනවා වලල්නවා. ඒ නිසා නැගී සිටින්න කාටවත් විරුද්ධව නොවේ. කාටවත් විරුද්ධව එරෙහිව නැගී සිටීමක් නොවේ භාවනාව කියන්නේ. නමුත් ඔබව හඳුනා ගන්න. අපිව හඳුනා ගනිමු. හඳුනාගෙන කිසියම් දුරකට හඳුනාගෙන මම කවුද? මම නොවන දේවල් මොනවද? දැන් හඳුනා ගැනීම කියන්නේ මේකනේ. ওই දෙකනේ හඳුනා ගන්න තියෙන්නේ. පාටක් හඳුනා ගන්නවා කියන්නේ දැන් මූලිකම හඳුනා ගැනීම වලින් එකක් තමයි පාට. එතකොට දැන් අපි යමක් සුදු පාට කියලා හඳුනා ගන්නේ ඒක කළුත් නෙවෙයි, රතුත් නෙවෙයි, දුඹුරුත් නෙවෙයි, මේක සුදු. එතකොට මේවා නෙවෙයි, සුදු කියන්නේ මේක. හඳුනා ගැනීම එන්නේ එහෙම. මේ කුමක්ද? ඒක එක් අරක නෙවෙයි, මේකත් නෙවෙයි, මෙහෙමයි. මමව මම හඳුනා ගන්නකොට මම නොවන දේ මොනවද කියන එක අපිට පේන්න පටන් ගන්නවා. ඒතර මුලින්ම අපිට පේනේවා තමයි මේ මමද තරහ කියන්නේ මමද? මගේ තරහ කියලා අපි කියනවා, මගේ තරහ. හැබැයි එහෙම කිව්වට ඒක එහෙම අයිති කරගෙන ඒක ලියාපදිංචි කරගෙන තමන්ගේ දේපලක් බවට පත් කරගෙන අපි ඒ තරහ අතාරින්න ලෑස්ති නෑ මගේ තරහ කියලා. හැබැයි ඒක එහෙම තිබුණාවෙකු ඒ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ වෙනම එකක්. හැබැයි මමද කියන එක ඊට වැඩිය වෙනස් කාරණයක්. තරහ මමද? මේ මමද? මේ මමද ඉන්නේ? මේ මටද මෙහෙම කියන්න ඕනේ? මටද මෙහෙම කරන්න ඕනේ? මේ හඳුනා ගැනීම කරන්න පුළුවන්නේ සිහි කල්පනාවට පමණයි. වෙන කිසිම යන්ත්‍රයකට, තාක්ෂණයකට, කෙනෙකුට බෑ. සිහි කල්පනාවට පමණයි. නිසා තමන් සහ තමන් නොවන දේ කියලා කොටස් දෙකක් හදාගෙන සිහියෙන් ඉන්න. සිහියෙන් ඉඳගෙන තමා තුළ මතුවෙන සිතිවිලි, තමන් වෙතට එන සිතිවිලි, තමන් වෙතට වෙන ආකල්ප, හැඟීම්, ආවේග මේවා දිහා බලන්න. මේ ප්‍රශ්නේ අහන්න, මේ මමද? මෙහෙම කෙනෙක් බවට මටපත් වෙන්න ඕනේද? රූකඩේකට ඒ ප්‍රශ්නේ අහන්න බෑ. කිසිම රූකඩේකට ඒ ප්‍රශ්නේ අහන්න බෑ. ওই විදියට නටන්න ඕනේද? ওই විදියට අත උස්සන්න ඕනේද? උඩ පයින්න ඕනේද? හැරෙන්න ඕනේද? බෑ. අපිට අහන්න පුළුවන්. සිහිය තිබ්බොත් අපිට අහන්න පුළුවන්. සිය නැති වුණොත් අපිටත් අහන්න බෑ. එතකොට අපි රූකඩේකේ වෙනසක් නෑ සිය නැති වෙලාවට. ඒ නිසා අපිට තියෙන එකම රැකවරණය අපේ සිහිය පමණයි. වෙන කිසි දෙයක් ගැන ලොකු විශ්වාසයක් තියන්න එපා. ඇවිත් අපිව බේරගනි කියලා. දේවල් ඕනේ. හැබැයි පුද්ගලයෝත් ඕනේ. හැබැයි ඒ කිසි කෙනෙකුට එබඳු අවස්ථාවක අපිව බේර ගන්න බෑ. කොපමණයි හිටියත්, කොපමණ දේවල් තිබ්බත්, සිතිවිලි සහ හැඟීම් ඇවිත් අපිව නටවන්න හදනකොට, අපිව අන්දන්න හදනකොට, ඒ අයට ඕන විදිහට නෑ, මම ඔහොම වෙන්නේ නෑ, ඔය මම නෙමෙයි, ඒ අවබෝධය අපිට දෙන්නේ අපේ සිහිනුවන පමණයි. ඒ නිසා අපේ ගැලවීම, අපේ විමුක්තිය, අපේ නිදහස, අපේ ස්වාධීනත්වය රඳා පවතින්නේ සිහි කල්පනාව උඩයි. වෙන කිසි දෙයක් උඩ නෙවෙයි. ඒ කිසි දෙයකට බෑ අපිව බේරගන්න. මක් නිසාද? ඒ සියල්ලම නැති කළා දාන්න අර ආවේගයට පුළුවන්. නමුත් සිහි කල්පනාව නැති කරන්න බෑ. අපි සිහියෙන් හිටියොත් ඒක නැති කරන්න බෑ. ඒ සිහියෙන් නොසිටින වෙලාවට තමා ඒ සියලුම නාඩගම් සහ ජවනිකා එළි දැක්වෙන්නේ. අපි සිහියෙන් නොසිටින වෙලාවට, අපි සැබෑ සිහියකින් ඉන්නේ නැති වෙලාවට, සැබෑ සිහියකින්, ඒ සැබෑ සිහියට තමා සම්මා සති කියන්නේ. සැබෑ සිහියකින් ඉන්න තමන් පිළිබඳ, තමන්ගේ ඉරියව්ව පිළිබඳ, තමන්ගේ අත්දැකීම් පිළිබඳ, තමන්ගේ සිතිවිලි පිළිබඳ, තමන්ගේ හැඟීම් පිළිබඳ සහ තමන් කරන්න යන දේවල් පිළිබඳව, කරන දේවල් පිළිබඳව විතරක් නෙමෙයි, මොනවද කරන්න යන්නේ, මොනවද තමන්ගෙන් කෙරෙන්න යන්නේ, අර සිතිවිල්ලෝ හැඟීම කුමක්ද තමන් හරහා කරගන්න යදන්නේ. දැන් මේ සිහියට පුළුවන් මේ සියල්ලම අපිට පෙන්නලා දෙන්න. සිහියෙන් ඇහුවොත් ඔය හැම ප්‍රශ්නයකටම හරිම හරි උත්තරේ දෙනවා. වෙන කාගෙන්වත් අහලා වැඩක් නෑ. වෙන පොතකින් අහන්න බෑ, ගුරුවරයෙක්ගෙන් අහන්න බෑ. එයයි දන්නේ කියන්න. දන්නේ කියයි. හැබැයි සිහියෙන් ඇහුවොත් සිහිය කවදාවත් කියන්නේ මම දන්නේ නෑ. සිහිය හරිම හරි උත්තරේ දෙනවා. ඒ ඔබ නෙවෙයි. සිය පැහැදිලිවම කියනවා ඒ ඔබ නෙවෙයි. රැවටෙන්න එපා. රැවටෙන්න එපා. ඒ සැබෑ ඔබ නෙවෙයි. සැබෑ ඔබට අවශ්‍ය නෑ ඔබේම අයට රිදවන්න. සැබෑ ඔබට සැබවින්ම අවශ්‍යතාවයක් නෑ. අසාධාරණයක් කරන්න. මතක් වෙන වාරයක් පාසා පසුතැවිල්ලට පත්වෙන, තමන් තුලින්ම පශ්චාත්තාපයට පත්වන දෙයක් කරන්න සැබෑ ඔබට ඕනේ. එනිසා ඒ ඔබ නෙවෙයි. ඔබ නෙවෙයි. රැවටෙන්න එපා. ඒ ආවේගයට ආවේශ වෙන්න එපා. එක එක වේග එනවා. අප වෙතට වේග එනවා. හැබැයි ඒ වේගවලට ආවේශ වෙන්න යන්න එපා. ඔහි යන්න අරින්ද. හුලඟ ඇවිත් යනවා වගේ යන්න අරින්ද. නිදාගෙන ඉන්න අයට හැරෙන්න ඉඩ දෙන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අය දිගටම නිදාගෙන හිටියොත් මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මේ අය වරින් වර හැරෙන්නේ නිසායි මට මේ කරදරේ. එසා පුළුවන් තරම් මේ සිතිවිලි හැඟීම් ආවේග දිගටම නිින්දක දාන්න උත්සාහ කරන්න පුළුවන්. දිගු කාලයක් මේය නිදි කරවන්න පුළුවන්. නමුත් සදාකාලික නිින්දක් කියා දෙයක් නැහැ. ඒ ලස්සන අදහසක් විතරයි. සදාකාලික නිින්ද කියන එක බොහෝ විට මරණයට කියනවා. ඒක සදා එයා සදාකාලික නිින්දටපත් වුණා කියන එහෙම එකක් නැහැ. නිින්ද තියෙනවා. හැබැයි හැම නිින්දක්ම තාවකාලිකයි. එනිසා මේ අයව නිදි කරවන එක භයානකයි. මොකද අප සූදානම් නැති වෙලාවක මේ අය හැරිලා ඉන්න පුළුවන්. දැන් ඒ හොඳටම පේනවා සිහිනවලදී. සිහිනවලදී හැරිලා එනකොට අපි බය වෙනවා. දහිනවලට අපි බය වෙන්නේ ඒ නිසානේ. අපි ලෑස්ති නෑ. ඒ වෙලාවේ අපිට ලෑස්ති වෙන්නත් බෑ. අපි නිදි. අපි නිදාගෙන ඉන්න විට අර අපි විසින් නිදි කරනු ලැබූ අය අවදි වෙනවා. මේ තමයි ලස්සනම දේ. ලස්සන වගේම භයානකම දේ. මේ අය අපිට නිදි කරවල තියන්න පුළුවන්. හැබැයි අපි නිදාගත්තාම අපි විසින් නිදි කරවනු ලැබූ අය ඇහැරෙනවා. එතට අපි නිදි. මෙයා ඇහැරිලා අපිට කර කියා ගන්න දෙයක් නැහැ. මොකද්ද අපිට කරන්න පුළුවන්? හීනයක් ඇතුලේ අපිට අඳන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, විලාප තියන්න පුළුවන්, බේරගන්න කියලා ආයාචනා කරන්න පුළුවන්. එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. දුවන්නත්ද? ඒ දේම වෙනවා අපි අසිහිය නැමැති නින්දේ සිටින විට. රාත්‍රී නින්දෙදි වගේම දහවලේදීත් අපි හිතුවට අපි ඇහැරගෙන ඉන්නේ, අවදියෙන් ඉන්නේ කියා අපි සිටින්නේ සැබවින්ම අසිහියේ නිද්‍රාවේ නම්. එවිටත් අර ආවේග හැරලා එනවා. අපිට කර කියා ගන්න දෙයක් නැහැ. අපි අසරණයි. අපිට කෑ ගහන්න පුළුවන්, අඬන්න පුළුවන්, විලාප තියන්න පුළුවන්, බේර ගන්න කියලා ඉල්ලන්න පුළුවන්. එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. එනිසා මේ කාරණා දෙක වැදගත්. සිහියෙන් අවදි වෙන්න. මේ තමයි පළවෙනි වැදගත් දේ. සිහියෙන් අවදි වෙන්න. සිහියෙන් අවදිමත්ව ඉන්න. දෙක, බලහත්කාරයෙන් කාවවත් නිදි කරවන්න එපා. අපිට නිදි කරවන්න පුළුවන්. හැබැයි සැලසුමක් කරන්න බෑ. නිදි කරවන කිසි කෙනෙක්ව ඔයා මෙපමණ වෙලාවක් නිදා ගන්න ඕනේ, වාට මෙතෙක් නැගිටින්න බෑ කියලා. අපිට නිදි කරවන්න පුළුවන්. හැබැයි කොයි වෙලේ හැරෙයිද අපි දන්නේ නෑ. අපි බලාපොරොත්තු නොවන වෙලාවක හැරිලා ඉන්න පුළුවන්. අපිත් අවදියෙන් ඉමු, දේවලුත් අවදියෙන් තියාගමු. ඉතර අපි දන්නවා අපි ළඟ මොනවද තියෙන්නේ. ඔය හැඳුනුම් පතට කියන්න බැරි බොහෝ දේ අන්න එවිට අපිටම හොයාගන්න පුළුවන්, හඳුනාගන්න පුළුවන්. ඉතර අපි දන්නවා අපි ගැන කිසියම් දුරකට. ඒ දැනුම තව තව වැඩි කරගන්න පුළුවන්. වඩාත් අපි ගැන සිහියෙන් හොයනකොට මෙතෙක් නොදුටු බොහෝ ගති ලක්ෂණ අපිටම පේන්න පටන් ගන්නවා. මිනිස්සයා කියන්නේ නිධානයක්. අසීමිත නිධානයක්. කිසිම සතෙක් අසීමිත නැහැ. මනුෂ්‍යය තමයි. ඒ හැම සතෙක්ම සීමිතයි. ඕනෑම සතෙක් ගත්තහම සීමිතයි. ඒ සතෙක් හැසිරෙන්නේ නිශ්චිත රටාවකට. ඒ නිසයි ඒ සතෙක් කියලා කියන්නේ. කිසිම සතෙකුට බෑ තවත් සතෙක් විදිහට හැසිරෙන්න. කිසිම සතෙකුට බෑ. උපන්නේ අම්මා ආකාරයකටද ජීවත් වෙන්නෙත් ඒ ආකාරයට, දවසක මැරෙන්නෙත් ඒ විදිහටමයි. පූසෙක් පූසෙක් විදිහට, බල්ලෙක් බල්ලෙක් විදිහට, කුරුල්ලෙක් කුරුල්ලෙක් විදිහට. කුරුල්ලෙකුට බෑ කවදාවත් පූසෙක් විදිහට අනුකරණයක් කරන්න. මොකද ඒ ගති නෑ කුරුල්ල ඇතුලේ. කොයි වෙලාවෙවත් නෑ. නමුත් මනුෂ්‍යයා ඊට වැඩිය වෙනස්. මේ විශ්වයේ යම්තාක් පුද්ගල ගති තියෙනවද, ජීවි ගති තියෙනවද, ඒ සියල්ලේම ගබඩාවකට තමා ඔබ කියන්නේ මම කියන්නේ. ගබඩාවකට යම්තාක් විශ්වයේ තිබෙනවාද පුද්ගල ගති ස්වභාවයන්, චරිත ලක්ෂණ, ඒ සියල්ලේම ගබඩාවක් තමා පුද්ගලයා මනුෂ්‍යයා කියන්නේ. බීජ ගබඩාවක්. මේවා බීජ විදිහට තියෙනවා. හැම ගතියක්ම, ත්‍රිසංගති, දිව්‍යමය ගති, බ්‍රහ්ම ගති, මේ හැම ගතියක්ම මනුෂ්‍යයා තුල බීජ විදිහට ගබඩා වෙලා තියෙනවා. අපි මේ ගබඩාවත් එක්ක තමයි හැමතැනම යන්නේ. අවශ්‍ය පරිසර සාධක එනකොට, වෙලාවට වහිනකොට, පායනකොට, ඒ සිදුවීම් හරහා යම් යම් බීජ පැලවෙලා පළදරනවා. ඔක්කොම නෙමෙයි. මොන බීජේ පැලවෙයිද, මොන බීජේ පළදරයිද අපි දන්නේ. ඉතින් ඒ වෙලාවට අපි විදිහට නෙමෙයි ඉන්නේ, ඒ විදිහට. ඉතින් ඊළඟ මොහොතේ අපි කවුරු වෙයිද අපි දන්නේ. ඇත්තටම දන්නේ නැහැ ඊළඟ මොහොතේ අපි කවුරු වෙයිද. නමුත් අපි ඒ ගැන හිතනවට වැඩිය සැලකිලිමත් වෙනවා ඊළඟ ආත්මේ කවුරු වෙයිද, ඊළඟ ආත්මේ කවුද වෙන්න ඕනි. ඊළඟ මොහොතේ කවුරු වෙයිද දන්නේ නැති අපි කොහොමද ඊළඟ ආත්මේ මැරුණට පස්සේ අපිට ඕනි කෙනෙක් වෙන්නේ. එතැ හැම වෙන්න ඕන නම් ඒකටත් මේ තමා පාර, වෙන පාරක් නැහැ. ඊළඟ මොහොතේ කවුද වෙන්න යන්නේ කියන එක මේ මොහොතේ අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද මේ මොහොතේ පැල කරන බීජයට අනුව තමා ඊළඟ මොහොත පළ දරන්නේ, මල් පිපෙන්නේ. අපිට ඕනේ කෙනෙක් වෙන්න පුළුවන්. කායිකව නෙමෙයි, ශාරීරිකව වෙන්න බෑ. නමුත් ආධ්‍යාත්මිකව අපිට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අපේ අතේ තියෙන්නේ. හැබැයි මෙතෙක් කාලයක් අපිට ඕන් නැති අය බවටයි අපි පත් උනේ. දිගින් දිගටම අපිට ඕන් නැති අය බවට, අපේම හිසේ රද බවට අපි පත් උනා. අලුත් කෙනෙක් වෙන්න හිතනවා නම්, ඇත්තටම අලුත් කෙනෙක් වෙන්න ඕන නම්, අලුත් උපතක් ගන්නට ඕන නම්, අලුත් කෙනෙක් විදිහට උපදින්න ඕන නම්, මුලින්ම කරන්න තියෙන්නේ මේ පරණ කෙනාට සමුදෙන්න. එයාට සමුදෙන්න. ඒ පරණ හැබවල් අත්හැරලා දාන්න. මේක දහමේ ලස්සනට කියනවා, දිරාගිය පරණ හැවක් අතාරින උරගයෙකුසේ, දිරාගිය පරණ හැවක් අතහරින උරගයෙකුසේ තරහ අතාරිනවා, බය අතාරිනවා, මානය අතාරිනවා, කෑදරකම අතාරිනවා. මේවා ඔක්කොම දිරාගිය හැවවල්, දිරලා 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 ගිය හැවවල්. අපි තාම ඒවා පොරවගෙන ඉන්නවා. අපිම අවලස්සන වෙනවා. මේ දිරාගිය හැවවල් එක්ක අපි තවදුරටත් දිරමින් 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 යනවද? නැතිනම් මේවා දිරාගිය හැවවල් බව අවබෝධ කරගෙන මේවා අත්හැරලා අලුත් කෙනෙක් විදිහට උපදිනවද? අප අපිට හැමදෑම අලුත් කෙනෙක් විදිහට උපදින්න පුළුවන්. අලුත්ම අලුත් කෙනෙක් විදිහට. හැබැයි පරණ දේ අත්හරින්න, අත්හරින්න තියෙන දේ අත්හරින්න. බය වෙන්න එපා, මේ අත්හරින්නේ දිරාගිය හැවක්. දිරාගිය හැවක්. දිරාගිය හැවක්සේ දකින්න පරණ කෝන්තර, පරණ ආශාවන්. දිරාගිය හැවක්සේ ඒ මම නෙවෙයි, ඒ මම නෙමෙයි, මම ඒ විදිහට හිටියා හොඳටම ඇති වැඩිත් එක්ක මට අලුත් කෙනෙක් වෙන්න ඕනේ. දහම අලුත්ම අලුත් කෙනෙක් බිහි කරනවා. ඒ ප්‍රසූතිය දෙන්න පුළුවන්නේ දහමට පමණයි, භාවනාවට පමණයි. සිහි කල්පනාවට විතරමයි. දුක් විඳින කෙනෙක්ගෙන්, දුක් නොවිඳින කෙනෙක්, කෝප වෙන කෙනෙක්ගෙන්, කුපිත නොවන කෙනෙක්, බියවන කෙනෙක්ගෙන්, බිය නොවන කෙනෙක්, සැලෙන හඬන කෙනෙක්ගෙන්, නොසැලෙන නොහඬන කෙනෙක්, කෑදර කෙනෙක්ගෙන්, කෑදර නැති කෙනෙක්, ප්‍රසූත කරන ඒ සම්මා සතිය, සැබෑ සිහිය කෙරෙහි පමණක් විශ්වාසයේ තියන්න. සැබෑ සිහිය තමන් තුළින් ඇති කරගන්න. කවදාවත් තමන් අසරණයි කියලා හිතෙන්නේ නැහැ. අනාථයි කියලා හිතෙන්නේ නැහැ. මොන දේ නැති වුණත්, කවුරු නැති වුණත්. හැම දිනාටම තිරුවන් සරණයි.